ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
තවත් සිකුරාදාවක් මේ විදිහට උදා වෙනවා අපිට ලෝකයේ තියෙන අලුත්ම තත්ත්වීති පිළිබඳව කතා බහ කරන්න. ලොව වටා අපේ සිකුරාදා විදේශ විත්ති සමාලෝචනයෙන් හමු වෙලා. ඉතින් මෙවරත් සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ලෝකයේ අලුත්ම තත්ත්වීති පිළිබඳව සමාලෝචනය දෙන්න අපත් සමග. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දුක්ෂි.
සමස්ත ලෝකයේම අවධානය තියෙන්නේ ඉන්දියාවටනේ. ඉන්දියාවේ මේ වෙනකොට COVID-19 තත්ත්වය, ආසාදිතයන් ප්‍රමාණය, මරණ සංඛ්‍යාව, ඒ වගේම විශේෂයෙන් කතා බහ වෙන ඔක්සිජන් හිඟවීම, මේ රෝගී පුද්ගලයන්ට ලබා දෙන ඔක්සිජන් හිඟවීම පිළිබඳව, ඒ පිළිබඳව කතා බහ කරද්දී ඔස්ට්‍රේලියාවත් අපිට අමතක කරන්න බෑ. ලෝකයේ බොහෝ රටවල් ඉන්දියාවට මේ ඔක්සිජන් සපයමින් සිටිනවා. මේ වෙනකොට ඔස්ට්‍රේලියාවත් එක රටක්. ඉන්දියාවේ තියෙන මේ දරුණු කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව අපි මුලින්ම සාකච්ඡා කරමුම.
නිර්ලක්ෂි, මේ වෙනකොට ලෝකයේ එක් දිනකදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වෙච්ච රට බවට ඉන්දියාව පත් වෙලා තියෙනවා. තාමත් ඉන්දියාව ලෝකයේ දෙවෙනි තැන ඉන්නේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිහා බලපුවම. නමුත් පහුගිය සතියේ හැම දිනකම 100,000කට වඩා අධික ආසාදිතයන් සංඛ්‍යාව සොයාගන්න පුළුවන් වුණා. ඒ එකම දිනකට නියම සංඛ්‍යාව දැන් 3000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉන්දියාවේ රෝහල් වලට මේ රෝගීන් බාර ගැනීමට තියෙන අපහසුතාවයට අමතරව මේ රෝගීන් මියන අය ඒ මෘතදේහ ආදාහනය කිරීමටත් දැන් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ එක්කම ඔබ කලින් කිව්වා වගේ ඔක්සිජන් පිළිබඳව දැඩි උග්‍ර තත්ත්වයක් දැන් මතුවෙලා, විශේෂයෙන්ම ඇමරිකාව, සිංගප්පූරුව, ඒ වගේම බ්‍රිතාන්‍ය, ඒ වගේ රටවල් බොහොමයකින් මේ වෙනකොට ඔක්සිජන් නිෂ්පාදනය කරන ඒ කට්ටල සහ ඔක්සිජන් ගබඩා කරන සිලින්ඩර ලබා දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තුළින් යම් තරම් දුරකට මේ ඇති වෙලා තියෙන ඉතාමත්ම ඛේදජනක තත්ත්වය මැඩ පැවැත්වීමට පියවර අරගෙන තියෙනවා. නමුත් තවත් ඉදිරියේදී මේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් වැඩි වෙයි කියන බියක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම 104 ඉක්මවන්න පුළුවන් කියලා තව සතියක් විතර යනකොට. ඉතින් මේ වෙනකොට ඉන්දියාවේ බොහොම ස්ථානයන්වල රාත්‍රී ඇඳිර නීතිය පනවලා තියෙනවා. ඒ එක්කම සංචරණ සීමාත් දැඩි ලෙස පනවලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ ඔවුන් ආගමික උත්සව සැහැන පැවැත්වුවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා තිබුණා, ඡන්ද රැස්වීම් තිබුණා. ඒ සියල්ල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට ඉතාමත්ම සීග්‍රයෙන් මේ රෝගය වර්ධනය වෙලා තියෙන්නේ කියලයි වාර්තා වෙන්නේ.
අමල්, එතකොට ඉන්දියාවේ පැතර යන්නේ අර ඉන්දියාවේ හඳුනාගත්ත විශේෂ කොරෝනා වෛරස් ප්‍රභේදයේද නැත්නම් බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයේද?
නිර්ලක්ෂි, මේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයත් ඉන්දියාවේ පැතිරෙනවයි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව ඉන්දියාවේ තුලම කීප වතාවක් මේකේ ස්වරූපය වෙනස් වෙච්ච වෛරස් ප්‍රභේදයකුත් පැතිර යනවයි කියලා. ඉතින් මේ වෛරස් ප්‍රභේදයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරීම. ඒ වගේම මීට කලින් අවස්ථාවලට වඩා වැඩි රෝග ලක්ෂණ පෙන්වුම් කරන ස්වභාවයකුත් මෙතන දකින්න තියෙනවා. ඊට අමතරව ඒ පළවෙනි වටේදී බොහෝ වෙලාවට රෝහල් ගත කරන්නට සිද්ධ වුණේ වැඩිහිටි පුද්ගලයන්, අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්. නමුත් මේ අවස්ථාවේදී මැදිවියේ තරුණයන්, විශේෂයෙන්ම අවුරුදු 30-60 අතර පිරිස් වලට මේ අලුත් වෛරස් ප්‍රභේදයෙන් වැඩි හානියක් වෙලයි කියලයි වාර්තා වෙලා තියෙන්නේ.
එතකොට අපි කතා බහ කළොතින් එහෙම මේ ඉන්දියාවේ මේ තත්ත්වය COVID-19 තත්ත්වයේ දරුණු වීමට කලින් මේ තත්ත්වය තිබුණේ ඇමරිකාවේ සහ යුරෝපේ. දැන් ඒ කලාපවල තත්ත්වය කොහොමද?
දිලුෂි, මේ වෙනකොට යුරෝපේත් ඒ එක්කම ඇමරිකාවෙත් තත්ත්වය බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට හැරමින් තියෙනවයි කියලායි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ඔවුන් ඉතාමත්ම සාර්ථකව මේ එන්නත් වැඩපිළිවෙල දියත් කළ තිබුණා. ඒ එක්කම ඇමරිකාවෙත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව ඔහු ප්‍රකාශ කළ තිබුණා ඔහුගේ පළවෙනි දින 100 ඇතුළතදී මිලියන 100කට මේ එන්නත් ලබා දෙනවයි කියලා. ඔහුගේ දින 100 සම්පූර්ණ කර ඊයේ වෙනකොට, ඒ අවස්ථාව වෙනකොට මිලියන 100ක් කියලා ඔහු කලින් කිව්වට මිලියන 200කට අධික සංඛ්‍යාවකට මේ එන්නත ලබා දීමට ඔවුන්ට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව රටේ ජනගහනයෙන් 3/2 මේ වෙනකොට ඔවුන් එන්නත් කළා තියෙනවා. ඒ අනුව ඇමරිකාව නැවතත් දෛනික කටයුතු යථා තත්ත්වයට පත්වීමට දැන් සූදානම් කියලා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ එක්කම බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ඒ වගේම නෙදර්ලන්තය වගේ රටවලුත් ඔවුන් මාස ගාණක් ලොක්ඩවුන් කරලා රෝගයේ පැතිරවීම බොහොම සාර්ථකව මැඩපවත්වලා තිබුණා. දැන් ඔවුනුත් තමන්ගේ ඒ ලොක්ඩවුන් අතහැරල නැවතත් ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි මේ වෛරසේ වැඩිවීමක් දකින්නේ දැන් දකුණු ආසියාවේ කලාපේ විශේෂයෙන්ම ඉන්දියාවේ සහ ඒ එක්තම බැලුත් ශ්‍රී ලංකාවෙත් එතරම් නොවුනට සංඛ්‍යාත්මක වශයෙන් නොවුනත් වැඩිවීමේ ප්‍රතිශතය ඉතාමත්ම ඉහළගේක පවතිනවා.
ලංකාව ගැන කතා කරපු හින්දා තවත් විශේෂිත කාරණාවක් පිළිබඳව කතා බහ කිරීමේ අවකාශය සලසා ගන්නට මම කැමති. ලංකාව හා චීනය සම්බන්ධව ගෙවිලගේ සතියේදී චීන විදේශ අමාත්‍යවරයා දකුණු ආසියාතික අනිත් කලාපීය රටවල් එක්ක ශ්‍රී ලංකාවේ රාජනායකයන් සමගත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරලා තිබුණා. ඒ වගේම චීන ආරක්ෂක අමාත්‍යවරයා ලංකාවට ඇවිත් ගිහිල්ලා තිබුණා. තවත් විශේෂ කාරණාවක් තමයි යුරේනියම් සහිත නෞකාවක් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ඇවිල්ලා තියෙනවා. මේ නෞකාවේ හිමිකාරීත්වය දරන්නේ චීනය කියලා. මේකත් විශාල ආందోళනාත්මක කාරණාවක් බවට පත් වෙලා තිබුණා. චීනයේ මැදිහත් වීම සහ මේ වගේ විකිරණශීලී ද්‍රව්‍ය රැගත් නෞකාවක් ලංකාවේ අදාළ පාර්ශ්වවලට කලින් දැනුම් දීමකින් තොරව හදිසියේ මේ ආකාරයෙන් හම්බන්තොට වරායට පැමිණීම හා සම්බන්ධව අපි දන්නවා හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කාර්යාවලියේදීත් ලොකු ජනතා විරෝධයක් ලංකාව තුළ තිබුණා. චීනයේ බලපෑම් පිළිබඳව ලංකාවේ පමණක් නෙවෙයි කලාපීය රටවල් වලත් විශේෂිත අවධානයක් යොමු වෙලා තියෙන කාලවකවානුවක මේකත් විශේෂිත අවධානයට ලක්වන ප්‍රවෘත්තියක්. මේ කාරණා තුන සම්බන්ධයෙන්ම ඔබෙන් මීළඟට කරුණු විමසා දැනගැනීමට මම කැමතියම.
මුලින්ම දිනුක්ෂි අපි බැලුවොත් චීනයේ විදේශ අමාත්‍යවරයා ඔහු අන්තර්ජාලය ඔස්සේ දකුණු ආසියාවේ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඉන්දියාව හැර අනෙකුත් රටවල් මේකට සහභාගී වුණා. මෙතනදී ඔවුන් සාකච්ඡා කළ තිබුණේ මේ කලාපීය වශයෙන් දකුණු ආසියාවේ ඉදිරියේදී ඇතිවන ආපදාවකට මුහුණ දීම සඳහා කොයි ආකාරයෙන් කටයුතු කර යුතුද, විශේෂයෙන්ම ඖෂධ ද්‍රව්‍ය ඒ වගේම එන්නත් ගබඩා කර ගැනීමට දකුණු ආසියානු කලාපයේ තැනක් තෝරා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා. මෙතනදී මේ රටවල් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් මේ වසංගතය අවසන් වුණාට පස්සේ ඒ රටවල් වල ආර්ථිකයේ නැවතත් පණ ගැන්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම චීනෙන් ආධාර ලබා ගැනීම කොයි ආකාරයෙන් කරනවද කියන කාරණාව. ඊට අමතරව චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා ඔහු කොළඹ සංචාරය කරා දින දෙකක සංචාරයකට පැමිණියා. ඒ සංචාරයේදී සාකච්ඡා කරපු කරුණු කාරණා පිළිබඳ අපිට සවිස්තර වාර්තාවක් නැති වුණත් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරේ ඉතාමත්ම සාර්ථක මට්ටමින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වුවා. එහිදී සුළු මුදල් ආධාරයක් ලබා දීමටත් චීන ආරක්ෂක ඇමතිවරයා කටයුතු කළා කියලා. ඊට අමතරව කලාපීය කාරණා පිළිබඳ අවධානය යොමු කරන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ මේ සංචාරය එන්නේ දිල්රුක්ෂි සංචාරයකට සතියකට කලින් හම්බන්තොට වරායේ සුවිශේෂ කාරණාවක් සිද්ධ වුණා. ඒ තමයි චීනය බලා යන නෞකාවක් හදිසියේම හම්බන්තොට වරායට ඇතුළුනා හදිසි කාර්මික දෝෂයක් නිවැරදි කර ගැනීමටයි කියලා. ඉතින් මේ නෞකාව ඇතුළුනට පස්සේ පසුව බලධාරීන් සොයාගත්තා මේ නැවේ කන්ටේනර් හයක් තියෙනවයි කියලා, යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් කියන රසායන ද්‍රව්‍ය. ඉතින් මේ රසායන ද්‍රව්‍ය ඇත්තටම මේක පරමාණුක බලය සඳහා පාවිච්චි කරන කාරණාවක්. අපි කියන මේක රේඩියෝ ඇක්ටිව් දෙයක්, විකිරණශීලී ද්‍රව්‍යයක් නිසා මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ තිබුණා. මොකද මෙවැනි නැවකට ශ්‍රී ලංකාවේ වරායකට ඇතුල් වීමට අවසර දෙන්න නම් ඒ පිළිබඳ ඔවුන් පූර්ව දැනුම් දීමක් කරලා ඒ පිළිබඳ විශේෂ අවසරයක් ලබා ගත යුතුයි. මේ නැව ලියාපදිංචි කරලා තියෙන ඇන්ටිගුවා සහ බාබියුඩා කියන කුඩා රටේ නැවේ හරියටම අයිතිකාරත්වය කාගෙද කියන එක අපිට දැනගන්නට නැහැ. නමුත් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළේ මේ නැව යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් කන්ටේනර් හයක් රැගෙන චීනයේ වරායකට ගමන් කරමින් තියෙන අතරතුරේ මේ විදිහට කාර්මික දෝෂයකට ලක්වලා ශ්‍රී ලංකාවේ වරායට පැමිණියයි කියලා. මෙතනදී ශ්‍රී ලංකා රජයේ විශේෂම න්‍යෂ්ටික බලය පිළිබඳ ඒ කවුන්සිලය ඔවුන්ට නියෝග කළ තිබුණා වහාම ශ්‍රී ලංකා වරායෙන් ඉවත් වන්නට කියලා. මොකද මෙවැනි කාරණා, මෙවැනි භයානක ද්‍රව්‍යයක්, විකිරණශීලී ද්‍රව්‍යයක් රැගෙන කලින් අනුමැතියක් නොගෙන පැමිණීම ශ්‍රී ලංකාවට විශාල තර්ජනයක් කියලා. ඉතින් ඒ අනුව ඒ නැව පැය 24කට විතර පස්සේ වරායෙන් පිටට ඇවිල්ලා තිබුණා. මෙතනදී චෝදනාවක් එල්ලලා තිබුණා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට මේ නැව පරීක්ෂා කිරීමට අවස්ථාව දුන්නේ නැහැ කියන චෝදනාවක් එල්ලවලා තිබුණා. කෙසේ වෙතත් පසු ඒ නැව පිටත් වුණාට පස්සේ ශ්‍රී ලංකා බලධාරීන් කියා සිටියා මේ නැවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයෙක් ඉන්නවා, මේ නැව වරායට එන්න කලින් ඒ නියෝජිතයා විසින් අයදුම් පත්‍රයක් නිකුත් ඉදිරිපත් කරන්නට නියමිතව තිබුණා. ඒ අයදුම් පත්‍රයේ ඔහු සඳහන් කළයි කියලා තියෙන්නේ මේ නඩේ කිසිම භයානක ද්‍රව්‍යයක් නැතේ කියලා. විකිරණශීලී ද්‍රව්‍යයක් නැතේ කියලා තමයි ඔහු සඳහන් කළා තියෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් සඳහන් කළා තියෙන අතපසු වීමකින් කියලා ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කළා තියෙනවා. නමුත් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවායි කියලා පරමාණුක බලශක්ති පිළිබඳ කවුන්සිලය ප්‍රකාශයටපත් කළා තියෙනවා.
දැන් අපි පසුගිය සතියේදී සාකච්ඡා කරපු කතාවක යාවත්කාලීන වුණු තොරතුරක් අපිට වාර්තා වෙනවා. ඒ තමයි ඉන්දුනීසියානු මුහුදේ අතුරුදන් වුණු සබ්මරීනය පිළිබඳව. 53 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමකින් සමන්විත වුණු මේ සබ්මරීනය හදිසියෙම අතුරුදන් වුණා. එය සෙවීමට රටවල් ගණනාවක් එක්ව සිටියා. ඔස්ට්‍රේලියාවේ සහයෝගයත් එයට ලැබුණා. නමුත් අපිට ඉන් පසුව ආරංචි වෙනවා මේ සබ්මරීනය විනාශයට පත් වෙලා තියෙනවා කියලා මුහුද යටදී. අමල් මන් දැනගන්නට කැමති, මේ සබ්මරීනේ විනාශයට පත් වුණා කියලා දැනගත්තේ කොහොමද? එතකොට ඒ සම්බන්ධව ඉන්දුනීසියානු රජය කොයි වගේ පියවරක්ද මේ වෙනකොට අරගෙනමින් තියෙන්නේ මේ වෙනකොට අභාවයට පත් වුණේ පුද්ගලයන් සම්බන්ධව?
දිනුක්ෂ, මේ සබ්මරීනය අපදාවට පත් වුණාට පස්සේ බලධාරීන්ට හැකි වුණා මේ යාත්‍රාවෙන් එන සංඥාවක් ඔස්සේ මේ සබ්මරීනේ ගිලිච්ච තැන හොයාගන්න. මේක ඇත්තටම මුහුදේ ගිලිලා කුඩා කොටස් වලට කඩා කැඩුනේ කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ සබ්මරීනය නිර්මාණය කළා තියෙන්නේ මීටර 750ක විතර ගැඹුරකට ගමන් කිරීම සඳහා පමණයි. නමුත් ඒ 750ට වැඩි ගැඹුරු මුහුදට මේක ගියොත් ඒ මුහුදේ තියෙන දැඩි පීඩනය නිසා මේක අනතුරට පත් වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මෙතනදී ඔවුන් බලධාරීන් විශ්වාස කරනවා මේ සබ්මරීනය නිර්මාණය කළ තිබිච්ච මීටර 750ට වැඩි ප්‍රමාණයකට ගමන් කරපු නිසා ඒක විශාල කැබිලි තුනකට වෙන් වෙලා ඊට පස්සේ ඒ තවත් කුඩා කැබිලි පවට වලට කඩාගෙන ගිහිලා තියෙනවා. ඒ එක්කම සබ්මරීනේ ගමන් කරපු 53 දෙනාම ජීවිතක්ෂයට පත් වුණා කියලා. ඉතින් දැන් උත්සාහයක් ගන්නවා මේ සබ්මරීනේ සුන්බුන් ගොඩට ගන්න පුළුවන්ද කියලා. නමුත් මේ වෙනකොට ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ එතරම් ගැඹුරු මුහුදකින්, ඒ කියන්නේ අතරම මුහුදේ කිලෝමීටරයක් විතර දුර යට ගැඹුරු මුහුදේ මේ නටමුන් ගොඩ ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන්ම මේ යාත්‍රාවේ ගමන් කරපු සියලුම දෙනා ජීවිතක්ෂයට පත් වුණා කියන එක නිල වශයෙන් දැන් ප්‍රකාශයට පත් කළා තියෙනවා.
තවත් කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වුණා ඇමරිකාවෙන්. ඔබ දන්නවා සඳ තරණයට සම්බන්ධ වුණු ඒ අමරණීය පුද්ගලයන් තිදෙන නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස්. මයිකල් කොලින්ස්ගේ අභාවය පිළිබඳවයි මේ සතිය තුළදී වාර්තා වුණේ. මොනවද මේ පිළිබඳව අපිට ඇමරිකාවෙන් වාර්තා වන තොරතුරු? අමල්,
මයිකල් කොලින්ස්ගේ පවුලේ උදවිය ප්‍රකාශ කළ තිබුණා. ඔහු කලක් පිළිකා රෝගයෙන් පෙළමින් සිටියා. පසුව ඔහු බදාදා වෙනකොට පිළිකා රෝගයෙන් මිය ගියයි කියලා. අපි දන්නවා මේ මයිකල් කොලින්ස් කියන්නේ හඳට ගිය ඒ ගමනින් අපලෝ 11 යානේ තිදෙනෙක් ගමන් කරා. ඒ තිදෙනෙකින් දෙන්නෙක් පමණයි හඳමතට ගමන් කළේ. ඒ නීල් ආම්ස්ට්‍රෝං සහ අපි කියනවා මේ බස් ඕල්ඩ්‍රින් කියලා. ඒ නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් හඳමත ගමන් ඇවිදින අවස්ථාවේදී ඔවුන්ගේ ඒ මව් යානේ භාරව හිටියේ මයිකල් කොලින්ස්. ඉතින් බොහෝ දෙනෙක් කියලා තිබුණා ලෝකේ ඉතාමත්ම තනි වෙච්ච පුද්ගලයා මයිකල් කොලින්ස් කියලා. මොකද ඔහු පෘථුවියෙන් තරම් හැතැම්ම ලක්ෂ ගානක් ඈත ඉඳලා ඔහු තනියම යානයක හිටියයි කියලා. ඔහුට අවස්ථාවක් නොලැබීම එක්තරා විදිහට අවාසනාවක් කියලා හඳමත ඇවිදින්නට. නමුත් මයිකල් කොලින්ස් බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළා තිබුණේ මේ කණ්ඩායමක් හැටියට ඔහු ඒ කරපු කාර්යයේ ඔහු ඉතාමත්ම වගකිය යුතු දෙයක් මෙතන සිද්ධ කළා. මොකද ඔහු හරියට ඔහුගේ කාර්යය සිද්ධ නොකළා නම් නීල් ආම්ස්ට්‍රෝන්ටයි එඩ්වින් ඕල්ඩ්‍රින්ටයි නවතත් තම රට බලා එන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තුන්දෙනාම ඔවුන්ගේ වගකීම සමසමව මේ අවස්ථාවේදී ඉෂ්ට කරයි කියන. ඉතින් අභ්‍යවකාශ තරණේ ඉතාමත්ම ප්‍රබලයන් හැටියට මේ පුද්ගලයන් තුන්දෙනාගෙන් දැන් නීල් ආම්ස්ට්‍රෝන් සහ මයිකල් කොලින්ස් අභාව ප්‍රාර්ථනා කරන. ඉතින් මයිකල් කොලින්ස්ගේ අභාවයත් එක්කලා මේ අජටාකාශ තරණේ එක පරිච්ඡේදයක අවසානයක් හැටියට තමයි බොහෝ දෙනෙක් මේ අවස්ථාවේ මේක දකින්නේ.
ඇමරිකාවෙන් තවත් ආකර්ශනීය ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. දැන් අපි දන්නවා ඇමරිකානු ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී මේ වෙනකන් කාන්තාවකට රාජ්‍ය නායකයා බවට පත්වන්නට හැකියාවක් ලැබිලා නැහැ. අපි දන්නවා මීට කලින් අවස්ථාවකදී හිලරි ක්ලින්ටන් මේ ජනාධිපතිවරණ තරගයට අපේක්ෂිකාවක් විදිහට ඉදිරිපත් වෙලා තියෙද්දී සමස්ත ලෝකෙම බලාගෙන හිටියා ඔන්න මේක තමයි අවස්ථාව ඇමරිකාවට මේ රාජ්‍ය නායිකාවක් හිමි කර ගැනීම සඳහා කියලා. නමුත් ඒ අවස්ථාවත් ඇමරිකාවට උදා වුණේ නැහැ. අමල් අපිට වාර්තා වෙනවා, නමුත් ඇමරිකාවේ ඉහළ මන්ත්‍රණ සභාව, පහළ මන්ත්‍රණ සභාව සහ උපජනාධිපතිනිය, අපි දන්නවා කමලා හැරිස් පිළිබඳව, ඇය තමයි මේ වෙනකොට උපජනාධිපතිනිය විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම ඉහළ මන්ත්‍රණ සභාව සහ පහළ මන්ත්‍රණ සභාව පිළිබඳව කතා බහ කරද්දී කාන්තා නායකත්වයක් පිළිබඳව දැන් ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා. වැඩිදුර විස්තර දැනගන්න කැමතියි ඔබෙන්.
මේක දිල්ලුක්ෂි, ඇත්තටම ඇමරිකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත්ම සුවිශේෂ සංදිස්ථානයක්. ජෝ බයිඩන් ඔහු දින 100ක් ධූරයේ දින 100ක් සම්පූර්ණ කරලා ඔහු ඉහළ සහ පහළ මන්ත්‍රණ සභාව දෙකම එක අවස්ථාවකදී ආමන්ත්‍රණය කරන්න යෙදුණා. මේ ආමන්ත්‍රණය කරන අවස්ථාවේදී ඔහුගේ පසුපසින් හිටගන්නේ පහළ මන්ත්‍රණ සභාවේ සභාපතිවරිය සහ ඉහළ මන්ත්‍රණ සභාවේ සභාපතිවරිය. ඉහළ මන්ත්‍රණ සභාවේ සභාපතිත්වය දරන්නේ උපජනාධිපති කමලා හැරිස්, ඒ එක්කම පහළ මන්ත්‍රණ සභාවේ නැත්නම් අපි කියන මේ හවුස් ඔෆ් රෙප්‍රසන්ටේටිව්ස්ගේ එතන කතානායකවරිය හැටියට කටයුතු කරන්නේ නැන්සි පෙලෝසි. ඉතින් ඇමරිකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති කෙනෙක් මේ මන්ත්‍රණ සභාව දෙකම ආමන්ත්‍රණය කරන අවස්ථාවකදී ඒ රටේ දෙවන සහ තුන්වන ස්ථාන දෙකම කාන්තාවන් හිමි කර ගැනීම ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් වුණා. ඉතින් මෙතනදී ජෝ බයිඩන් තමන්ගේ කතාවිදි ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී ඔහු මැඩම් ස්පීකර් and මැඩම් වයිස් ප්‍රෙසිඩන්ට් කියලා ආමන්ත්‍රණය කළා. මේක තමයි ඇමරිකාවේ වසර 250කට ආසන්න ඒ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙක් මේ විදිහට උපජනාධිපති තනතුර සහ පාර්ලිමේන්තු පහළ මන්ත්‍ර සභාවේ කතානායක තනතුර කාන්තාවන් දරන අවස්ථාවක මේ විදිහට ඔහුට ආමන්ත්‍රණය කරන්නට අවස්ථාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම කාන්තා අයිතීන් පිළිබඳව මේක ඇමරිකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සංදිස්ථානයක් හැටියට ඉතිහාසයට ඇතුළු වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි අමල්, මේ සතියේදීත් ලෝකයේ අලුත් තොරතුරු සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව. එහෙමනම් ඔබට ආයුබෝවන් කියමින් අපි සමුදනා ලබන සිකුරාදා නැවතත් හමු වෙමේ බලාපොරොත්තු
වෙමි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.